ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
දැන් එහෙමනම් අපි සූදානම් වෙමු මේ ගෙවිලකේ සතියේ අපේ මව්බිම ශ්‍රී ලංකාවේ සිදුවන උණුසුම් දේශපාලනික කරුණු, ඒ වගේම සමාජීය වශයෙන් වැදගත් වන ප්‍රවෘත්තිමය සහකාලීන වශයෙන් වැදගත් වන සිදුවීම් පිළිබඳව සාකච්ඡා කරන අපේ විශේෂාංගය සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම ආරම්භ කරන්න. ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තා කරන්නට දැන් සුපුරුදු ලෙසින්ම සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝවන් සුබදැසනක් මනෝජ්.
අයිබෝවන් සුබදැසනක් දිලුක්ෂි.
කෙරවල පිටිය බලාගාරයේ සම්බන්ධ වන ප්‍රශ්නය අපි කතා බහ කළානේ දැන් සති කිහිපයක සිටිනම් ওই ප්‍රශ්නය පිළිබඳව උණුසුම්ව සාකච්ඡා වෙමින් තිබුණා ශ්‍රී ලංකාවේ. කෙරවල පිටිය යුදගෙන වි බලාගාරයේ තාප බලාගාරය ගෑස් වලට පරිවර්තනය කිරීමේ ඒ ක්‍රියාදාමය හා සම්බන්ධව වනේ ගනුදෙනු සම්බන්ධව යම් නොපැහැදිලිතාවයක් ආයතන ගනුදෙනුවක් බවට මේක විග්‍රහ කරමින් විවිධ ආකාරයෙන් තොරතුරු වාර්තා කරමින් තිබුණා. මේක මේ ඇමරිකානු සමාගමකට පැවරීම නිසි නිත්‍යානුකූල අන්දමකින් සිදුවෙලා තියෙන්නේ නැහැ කියලා. දැන් මේ තෙල් ප්‍රශ්නය, මේ ඉන්ධන ප්‍රශ්නය තවත් අතකට යමින් තියෙන වගක් අපිට දිස් වෙනවා මේ සතිය වෙනකොට. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ප්‍රශ්නේ නැවත වතාවක් එළියට ඇවිල්ලා තියෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ප්‍රශ්නේ තවත් උද්වේගකර කාරණාවක් බවට පත් වුණේ ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී හර්ෂවර්ධන මහතා ශ්‍රී ලංකාවට මේ ගෙවිලගේ සෙනසුරාදා පැමිණීමත් සමග. මේ කාරණා ත්‍රිත්වය එකිටෙකට සම්බන්ධ කරමින් මේ සතිය තුළදී මේ සම්බන්ධව වාර්තා වන තොරතුරු වලින් එහෙමනම් අද දවසේදී අපි සාකච්ඡාව ආරම්භ කරන්නයි සූදානම්. මනෝජ් ඔබට බාරය සම්බන්ධ වන අලුත්ම තොරතුරු අපිට ඉදිරිපත් කරන්න.
ඔව්, කාරණා තුනක්. මුලින්ම තෙල් සම්බන්ධයෙන් වන ප්‍රශ්නය සිරිමාව බණ්ඩාරනායක මැතිනිය 1960 අවුරුද්දේ ඛනිජ තෙල් සම්බන්ධයෙන් සමස්ත බලය රජයට අරගෙන ගෙනාපු පනත සංශෝධනය කරන්න සූදානමක් වෙනවා කියලා චෝදනාවක් එල්ල වුණා. දැන් මේ පිරිපහදු කටයුත්ත සම්පූර්ණයෙන්ම පෞද්ගලිකාංශයට දෙන්න බලය ගන්න මේ පනත සංශෝධනය කරන්න තියෙන සූදානමත් එක්ක කනිසෙල් සංස්ථා සේවකයන්ගේ අයිතිය තනිකර නැති කරන්න යනවා. ඇඟට නොදැනි තවත් පුද්ගලීකරණ කටයුත්තකට තමයි මේ යන්නේ කියලා අලුත් සංවාදයක් ගොඩනැගිලා තියෙනවා. දැන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වලින් තෙල් ටැංකි 20ක විතර ප්‍රමාණයක වැඩ කටයුතු මෙහෙම කටයුතු සිද්ධ කරන්නේ ඉන්දියන් තෙල් සමාගම. තවත් තෙල් ටැංකි 85ක් ඉන්දියාවටම දෙන්න යනවා කියලා මේ චෝදනාවකුත් තිබුණා. මීට පෙර ඔබට මතක නම් බලශක්ති අමාත්‍යවරයා විදිහට ගම්මන් පිළැමිතිවරයා ප්‍රසිද්ධියේ කිව්වා මේ තෙල් ටැංකි ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාත් ආරම්භ කරලා තියෙන්නේ. ඒවා ප්‍රතිඵලයක් විදිහට ඒවා ලංකාවටම ලබා ගන්න පුළුවන් කියලා. දැන් ඉන්දිය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයත් එක්ක තමයි මේ තත්ත්වය අලුත් වෙන්නේ. දුන්නු තෙල් ටැංකි ටික ගන්නවා වෙනකොට තියෙන තෙල් ටැංකි ටිකක් දෙන්නද මේ සූදානම් වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. කොහොමනත් ඊයේ ස්වාමින් වහන්සේලා අනුරාධපුරයේදී මුණගැහිමින් අනතුරුව GLP විදේශ කටයුතු අමාත්‍යවරයාට උත්තරයක් දුන්නා. ඔකියුවේ ලංකාව ඉන්දිය තෙල් සමාගමත් එක්ක මේ ගිවිසුම් වෙනස් කරන්න සූදානම් වෙනවා කියන කතාව නිවැරදි නෑ. එහෙම කිසිම තීන්දුවක් අරගෙන නෑ. නමුත් මේ ගිවිසුම 2024 ඉවර වෙනවා. ඒ වුණාට මේ ගිවිසුමක් අත්සන් කරන්න සූදානමක් නෑ කියලා විදේශ කටයුතු ඇමතිවරයා කිව්වා. ඉන්දිය විදේශ ලේකම්වරයා ලංකාවේ විදේශ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ආරාධනයකට අනුව ලංකාවට ආවා. දවස් 4ක් ලංකාවේ ඉන්නවා. ඊයේ ත්‍රිකුණාමලයට යාපනයට නුවරට ගියා. නුවර දළදා මාලිගාවට ගියා. ත්‍රිකුණාමලයට ගිහිල්ලා ඉන්දියන් ඔයිල් සමාගම අලුත් තෙල් වර්ගයක් සඳහා වන වැඩ කටයුතු ඊයේ දින ආරම්භ වුණා. ඔහුගේ ප්‍රධානත්වයෙන් විදේශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊට පස්සේ මුලින්ම ඔහු 15 තෙල් ටැංකි සංකීර්ණයට ගියා කියලා වාර්තා වෙනවා. ඉන්දියන් ඔයිල් සමාගමට බලය පැවරිලා තියෙන්නේ මෙහෙම කටයුතු සිදු කරන්නේ 15 තෙල් ටැංකි වල. එතන තෙල් ටැංකි 20ක විතර ප්‍රමාණයක් වෙනවා. නමුත් 15 තෙල් ටැංකි පැත්තට ගියාට ඔහු එළියට ආවේ වාහනත් එක්ක. ඉහළ තෙල් ටැංකි පිහිටලා තියෙන ප්‍රදේශයෙන් ඉහළ ප්‍රදේශයේ තමයි අනෙක් තෙල් ටැංකි ප්‍රමාණය තියෙන්නේ. ඉතින් ඒ හරහා තවදුරටත් කුකුසක් මතුවෙමින් ආවා මේ ටිකත් ඉන්දියාවට දෙන්නද සූදානම් වෙන්නේ කියලා. කොහොමවත් ඊට පස්සේ ඔහු යාපනයට ගියා. ගිහිල්ලා ඉන්දියා ආධාරයට තේ ක්‍රියාත්මක වන සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු නෙමෙයුම් කටයුතු පිළිබඳව පරීක්ෂා කරා. කරලා ඔහු කිව්වේ ඉන්දිය ජනතාවගේ මේ සංස්කෘතියින් සංස්කෘතික මේ උරුමයන් වර්ධනය කරන්න තියෙන කැමැත්ත තමයි මේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම තුළින් පෙන්නුම් කරන්නේ. විශේෂයෙන්ම සම්මන්ත්‍රණ ශාලාව, පුස්තකාලය, අධ්‍යයන කේන්ද්‍රය, මේවා කලාවට ජනතාවට සමීප වෙන්න තියෙන ඉඩ වර්ධනය කරන්න ඉන්දියාව ගත්තු විශේෂයෙන් මේ සංස්කෘතික අංශ සමග තියෙන සම්බන්ධතා වැඩි කරන්න ගත්තු තීරණ කියලා ඔහු සඳහන් කළා. දැන් ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, විදේශ ඇමතිවරයා ඔහුගේ සංචාරය තුළ ඔහු මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ අතරේ යුගධනවි බලාගාරය සම්බන්ධයෙන් ප්‍රශ්නය ගත්තොත් ජනාධිපතිතුමාත් එක්ක මේ සතියේ සාකච්ඡා කරන්න හිටියා ආණ්ඩුවේ සුපක් පක්ෂ. නමුත් ජනාධිපතිවරයා තාම ලංකාවට ආවේ නැහැ. ආපු විදිහේ පිළිබඳව සාකච්ඡා කරපුවා කියලා කිව්වා. දැන් කෙමින් කෙමින් මේක ආණ්ඩුවේ මැතිවරු සාධාරණීකරණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා වගේ පේන්න තියෙනවා. අමරිකානු සමාගමකට 140 කොටස් හිමිකාරීත්වය දුන්න එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ගෑස් සම්බන්ධයෙන් ඒකාධිකාරයක් මතු වෙනවා නම්, ඒකාධිකාරයක් පැවරෙනවා නම් අමරිකානු සමාගමට ඊට තමයි විරුද්ධ වෙන්නේ කියලත් ගම්මන්පිල ඇමතිතුමා එහෙම කියලා තිබුණා. ඉතින් මේක තමයි තත්වය. නමුත් එකවර කිසි දෙයක් රජය පිළිගන්නේ නැහැ. තෙල් ටැංකිය සම්බන්ධයෙන් විදේශ ඇමතිවරයා තමන්ගේ ස්ථාවරයේ කිව්වෝ ඔහු එහෙම අවසාන තීරණයක් අරගෙන නැහැ කියලා. යුගධනවි බලාගාරය සම්බන්ධයෙන් මේ හවුල් ගිවිසුම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ කියලා රජයේ පාර්ශවයෙන් කියමින් යනවා. නමුත් ඒ අතරේ ඉන්දිය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයට යාමත් එක්ක ඉතිරි තෙල් ටැංකි ටිකක් අපිට අහිමි වෙන්න දෙන්නේ කියලා අලුත් තර්කයක්, අලුත් සංවාදයක් ගොඩනැගිලා තියෙනවා.
ඔව්, අර ඔබත් සඳහන් කරපු ආකාරයට මනෝජ්, දැන් මැතිනිගේ කාලයේදී, බණ්ඩාරනායක මැතිනිගේ කාලයේදී මේ කණිජ තෙල් පනත මගින් ඒ බලාධිකාරිය රජයට පැවරලා තිබුණා. නමුත් මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණයට ලක් කරනවාද කියලා සැකයක් තියෙනවා කියලා සජබයේ සමකි ජනබලවේගයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සඳහන් කර සිටියා.
එදා 1960 සිරිමාව බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යතුමිය කණිජ තෙල් සම්පූර්ණ බලය ආණ්ඩුවට අරගෙන ඉදිරිපත් කරපු පනත සංශෝධනය කරන්න යනවා. ඒ සංශෝධනය කිරීමේ පිරිපහදු කිරීම සම්පූර්ණයෙන්ම පුද්ගලිකංශයට දෙන්න බලය ලබා ගන්න හදනවා පනත සංශෝධනයක. මේවා ඇඟට නොදැනි තමයි මේ පුද්ගලිකකරණයකට මේගොල්ලෝ යන්න හදන්නේ.
ඔව්, කණිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමේ වෘත්තීය සමිති නියෝජනය කරමින් ආනන්ද පාලිත මේ සම්බන්ධව කරුණු හෙළිදරව් කිරීමක් සිදු කළා තිබුණා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමි.
2002 මැයි මාසේ 21 වෙනිදා දැන් ඉන්දිය මහ කොමසාරිස් බවට පත් කරලා තියෙන, එදා 2002 ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ විද්‍යාත්මක සහ තාක්ෂණික ඇමති ධූරේ දරු මිලින්ද මොරගඩ ඇමතිතුමා ගෙනාපු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය 99 වසර 35කට බදු දුන්නු ඒ ක්‍රියාවලිය කරේ මිලින්ද මොරගඩ ඇමතිතුමා. එක්සත් ජාතික පෙරමුණ රජයේ කාලී ඇමතිතුමනි ලේකම් වෙන්නේ තෙල් ටැංකිය ගිවිසුම දීර්ඝ කරන්න. ටැංකි සංකීර්ණේ ටැංකි 16ක් ඇතුළු මුහුදු භූමිය තියෙන බංකරින් නූන ඇතුළු භූමිය අවුරුදු 50කටත් ඉහළ අංගනේ ටැංකි 60ක් අවුරුදු 50කටත් බදු දෙන්න යන්නේ.
දැන් ඒ විතරක් නෙමෙයි, මේ ඉන්ඩියන් ඔයිල් සමාගම මේ ඉන්ධන පිරුම්හල් පවත්වාගෙන යනවනේ ලංකාවේ. මේක වසර 20ක ගිවිසුමක් යටතේ තමයි ක්‍රියාත්මක වුණේ. 2023 දී මේ කාලය අවසන් වෙනවා. මේකත් දීර්ඝ කරන්න යනවා කියලා තමයි වටින් ගොඩින් ආරංචි ලැබෙන්නේ. ඒ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය GL පීරිස් මහතාගෙන් අලයිටම ඔහුනම් කිව්වේ මෙවැනි දෙයක්.
ඒ ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කළා. ඒක ඉදිරියට ගෙන යනවද, කොයි විදිහටද, ඒ සම්බන්ධයෙන් මේ සාකච්ඡා පවත්වමින් යනවා. කරනවා නම් කොයි ක්‍රමවේදයක් අනුවද, ඒ සම්බන්ධයෙන් විවෘතව සාකච්ඡා කිරීමක් මිස මේ අවස්ථාවේදී ඒ පිළිබඳ අවසාන නිගමනවලට පැමිණලා නැහැ.
අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහ බැංකුවේ අධිපති වුණාට පස්සේ දැන් ශ්‍රී ලංකාව දැනට මූණ දීලා තියෙන මේ ඩොලර් හා සම්බන්ධ වන ප්‍රශ්නය, මූල්‍ය ප්‍රශ්න සම්බන්ධව මොනවද දෙන විසඳුම් කියලා තමයි බොහෝ දෙනෙක් බලාගෙන හිටියේ. දැන් ගෙවිලගේ සතියේදී මහ බැංකු අධිපතිවරයා ඉදිරි මාස 6ක මහ බැංකුවේ පෙරදැක්ම යන මැයින් යම් අදහස් දැක්වීමක් සිදු කළ තිබුණා. එයට තේදී අපිට දැනගන්නට තියෙන විශේෂතා මොනවද මනෝජ්?
මහා බැංකුව සයිමාසික පෙරදැක්ම ප්‍රකාශයට පත් කළා. එහිදී මහා බැංකුව අධිපතිවරයා කිව්වා ශ්‍රී ලංකාව සතුව මේ වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 5ක විදේශ සංචිතයක් තියෙනවා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ පැරණි ණය සහ පොලිය සඳහා සහනයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මහා බැංකුව ඒ වෙනුවෙන් රුපියල් මිලියන 15ක මුදලක් වෙන් කරලා තියෙනවා කියලා සඳහන් කරා. ඒත් එක්කම කලින් මහා බැංකුව අධිපති මාචාර්ය WD ලක්ෂ්මන් මහත්මයා සැප්තැම්බර් 9 වෙනිදා 100% කාන්තික මුදල් තැන්පතුවක අවශ්‍යතාවය පැනවූ ආනයන භාණ්ඩ හයසිය විසිතුනක් වෙනුවෙන් සංවාධය ඇතිවුණේ කාරණෙත් එක්ක කොමුණත් දැනට ක්‍රියාත්මක වන මේ තත්ත්වය යම්මාකාරයකින් නිවත් කරන්න කබ්‍රාල් මහබැංකු අධිපතිවරයා තීරණය කරලා තියෙනවා. වාහනානයන සීමා ඉවත් කරලා නැහැ. නමුත් ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවය ගොඩක් දෙනෙක්ට අපහසුතා මතු කරපු හින්දා මේ පිළිබඳව තීරණයක් ගන්න කියලා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා දැනුම් දුන්නා කියලා කබ්‍රාල් මහබැංකු අධිපතිවරයා කිව්වා. එතකොට මේ සයිමාසික පෙරදැක්මට අනුව 2022 ජනවාරි පළවෙනිදා ඉඳලා විදේශීය විනිමය ගනුදෙනු අධීක්ෂණය කරන්න ජාත්‍යන්තර ගනුදෙනු වාර්තා කරන පද්ධතියක් ස්ථාපිත කරනවා කියලා කිව්වා. ජාත්‍යන්තර ස්වයිරීත්ව බැඳුම් කර වටිනාකම ධන දේශීය නිෂ්පාදිතයෙන් 10%කට විතර අඩු කරගන්න අපේක්ෂා කරනවා කියලා කිව්වා. මුදල් හුවමාරු කරන අයගේ බලපත්‍ර 27ක් වහාම නැවත ලබා දෙන්න කටයුතු කරනවා කියලා මේ පවතින නීති රීති අනුව කටයුතු කරන්න මේ අදාළ ආයතනවලින් ඉල්ලීමක් කරනවා කියලා මහබැංකු අධිපතිවරයා සඳහන් කළා. ඒ අනුව දැන් භාණ්ඩ හිඟයක් අනාගතයේ මතුවෙන්න තිබුණු අවශ්‍යතාව 100%ක ආන්තික මුදල් තැන්පතුව පැනවීමත් එක්ක තිබුණු අවදානම යම් ආකාරයකින් නිදිලා යනවා කියලා මේ පිළිබඳව අදහස් පළ කරන ආර්ථික විශ්ලේෂකයින් එහෙම කියලා තිබුණා. ඉතින් භාණ්ඩයක් මතුවෙන්න යනවනම් ඒ තත්වය මේ හරහා නැති වෙයි කියලා. නමුත් මාසයක් ඇතුළත මහබැංකු අධිපතිවරුන් ගත්ත තීරණ දෙකක් හැටියට හඳුන්වන්න පුළුවන්. රටේ මූල්‍ය අර්බුදයක් තියෙන වෙලාවක අපි බලමු කොයි ආකාරයෙන්ද රජයේ අලුත් මහබැංකු අධිපතිවරයාත් එක්ක මේ තත්වයට මුහුණ දෙන්න යන්නේ කියලා.
දැන් අපි දන්නවා මේ වෙනකොට මේ අන්තර්ජාතික දේශ සීමා විවෘත කරන්නට යනවා ඔස්ට්‍රේලියාවේ. ඉතින් ඒ නිසා බොහෝ දිනකගේ අවධානය යොමු වෙලා තියෙනවා. ලබන මාසයේදී බොහෝ විට මේ අන්තර්ජාතික දේශ සීමා විවෘත කිරීමත් සමගම අපේ මව්බිම ශ්‍රී ලංකාවට යන්න හැකියාවක් ලැබේවි කියලා. මොකද අගමැති ස්කොට් මොරිසන් මහතා ඒ සම්බන්ධව යම් ඉඟියක් පළ කරලා තිබුණා මේ ගෙවිලගේ සතියේ සිකුරාදා කැබිනට් රැස්වීමෙන් අනතුරු. දැන් ඒත් එක්කම ශ්‍රී ලංකාවෙන් අපිට වාර්තා වෙනවා මේ පිටරට ඉඳලා එන අයට තියෙන කොවිඩ් නීති සම්බන්ධව යම් අලුත් වෙනස් කිරීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒත් සමගම මේ කොවිඩ් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ තියෙන අලුත් තත්ත්වය පිළිබඳවත් තොරතුරු දැනගන්න කැමති. මේ කාරණා දෙක සම්බන්ධයෙන් මොනවද අපිට අලුතින්ම වාර්තා වෙන කරුණු මනෝජ්?
ඔද ලක්ෂයේ දේශීය විදේශීය ගුවන් මගින්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණට අල්වරයා පනවපු අලුත් මාර්ගෝපදේශ පහුගිය 28 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඉඳලම ක්‍රියාත්මක වුණා. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක් වෙලා සති දෙකක් ඉක්මවලා තියෙන ගුවන් මගින්ට ලංකාවේ ගුවන්තොටුපලේ PCR පරීක්ෂාවට ලක් කරන්නේ නැතුව සමාජගත වෙන්න අවස්ථාවක් තියෙනවා. පූර්ණ එන්නත්කරණයට ලක් වෙලා තියෙන අදාළ ගුවන් මගින් රටට එන්න පෑ 72කට කලින් PCR පරීක්ෂණයක් කරලා COVID නෙගටිව් කියලා තහවුරු කරලා තියෙන ඕන. ඒ අනුව කෙලින්ම ගුවන්තොටුපලින් බැහැරව තමන්ට සමාජගත වෙන්න අවස්ථාව හම්බ වෙනවා. පූර්ණ එන්නත්කරණයට ලක් කළ නැති අයට ජෛව බුබුලක් විදිහට හෝටලයකට ගිහිල්ලා කටයුතු කරන්න අවස්ථාව හම්බ වෙනවා. එතනින් PCR පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒක නෙගටිව් නම් ඔහුට සාමාන්‍ය විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා ජෛව බුබුලක් යටතේ. ඒත් එක්කම විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලංකිකයන් ලංකාවට එනකොට ගුවන්තොටුපලෙන් කලින් අර හෝටල් නිරෝධායන කටයුත්ත දැන් සිද්ධ කරන්නේ PCR එකක් කරලා. ඔහු ආසාදිතයෙකු නෙවෙයි නම් ගෙදරට යන්න අවස්ථාව හම්බ වෙනවා. එන්නත්කරණය කරලා නැත්නම් දවස් 12කට පස්සේ PCR එකක් කරලා ඒක නෙගටිව් කියලා තහවුරු කරගන්න ඕනේ. ඕක තමයි අලුත් තත්වය. ඔබ දන්නවා අර මේ පැය 3කින් PCR පරීක්ෂණ වල ප්‍රතිඵල දෙන්න යන්ත්‍රයක් ගුවන්තොටුපලේ ස්ථාපිත කළා. නමුත් දින කීපයක් ඇතුළතම එය කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි ඒ බලාපොරොත්තු වන කාර්යක්ෂමතාවයෙන් යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම නිසා ගැටලු මතුවුණා. අවසානයේ මේ තීරණයට ඇවිල්ලා තියෙනවා වෛද්‍යවරුන් මේ පිළිබඳව යම් අනතුරු වෙනුත් කරනවා විදේශ ප්‍රභේද ගුවන්තොටුපළ හරහා එන්න පුළුවන්. ඒ හින්දා මීට වඩා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරොත් හොඳයි කියන අදහස තියෙනවා. නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැන් නියත සඳහන් කරපු ආකාරයට තමයි නිකුත් කරලා තියෙන්නේ. දවස් 42ක් ලංකාව වහලා තිබුණේ ගිය සිකුරාදා ඉඳලා. ඒ කියන්නේ පළවෙනිදා උදේ 4 ඉඳලා සංචරණ සීමා ලිහිල් කරා. නමුත් රාත්‍රී 10 ඉඳලා අලුයම 4 වෙනකන් හැමදාම ඇඳිලි නීතිය ක්‍රියාත්මක වෙනවා. ජනතාවගේ නිරිදා කටයුතු කරගෙන යන අවශ්‍යතාවය වෙනුවෙන් යම් විවෘත කිරීම සීමා ලිහිල් කිරීම සිද්ධ කරා. පළාත් අතර ගමනාගමනයට තාමත් ඉඩ නැහැ. පළාත ඇතුලේ මගී ප්‍රවාහනයට අවසර තියෙනවා. ආසන සංඛ්‍යාව 90 තමයි මගින් ගෙන යන්න පුළුවන්. නමුත් දුම්රිය ධාවනය කරන්නේ නැහැ. මංගල උත්සව ලියාපදිංචි කිරීමේ කටයුතු වලට විතරක් සීමා කරලා තියෙනවා. 5 දිනකට තමයි උපරිම වශයෙන් සහභාගී වෙන්න පුළුවන්. තවදුරටත් සාද ප්‍රිය සම්භාෂණ ජනතා හමුවීම් සංගීත සම්දර්ශන මේවට අවස්ථාව නැහැ. අවන්හල් විවෘත කරන්න ඉඩ නැහැ. අවමගුල් උත්සවයකට එක්වරකට සහභාගි වෙන්න පුළුවන් 10 දෙනෙකුට විතරයි. ඒත් එක්කම සිනමා ශාලා තවදුරටත් වහනවා. අවිදින බන්තිරු වෙරළ තීර වගේ දේවල් විවෘත කරලා තියෙනවා. විවෘත වෙළඳ පොළවල්, සති පොළවල්, ප්‍රාදේශීය කමිටු, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අයගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කම තියෙනවා. පන්සල්, පල්ලි, කෝවිල් ආදී ස්ථාන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ආදී වශයෙන් ඔක්තෝබර් මාසේ 1 ඉඳලා 15 වෙනිදා වෙනකන් එක් කාලයකට, 15 ඉඳලා 31 වෙනිදා වෙනකන් තවත් කාලයකට විදිහට කොටස් දෙකකට තමයි අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශනිකුත් කරලා තියෙන්නේ. දෙවෙනි දින 15 සිද්ධ වෙන්නේ යම් විදිහකට පැවතුණු සීමාවක ප්‍රතිශතය ටිකක් වැඩි වෙනවා. ආවන්හල් වලට මුලින් යන්න බැරි වුණාට 10% පිරිසකට 15 වෙනිදායින් පස්සේ ආවන්හල් තුල ආහාර ගන්න අවස්ථාව දෙනවා. මේ ආදී වශයෙන් තමයි සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුතෙන් නිකුත් කරලා තියෙන්නේ. පවතින තත්ත්වයේ බලලා මේ මාසේ 31 පස්සේ අලුත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන්න තීරණය කරලා තියෙනවා. දවස් 42කට පස්සේ මේ මාසේ 1 නිරෝධායන ඉදිරි නීතිය රට ඇතුලේ ඉවත් කරන්නේ.
දැන් පසුගිය කාලවකවානුවේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු ඇතැම් ද්‍රව්‍යවල හිඟතාව සහ වෙළඳපොලේ පවතින මිල ගණන් පිළිබඳව යම් විවේචනාත්මක කතා අපිට අහන්නට ලැබුණා. ඇතැම් වෙලාවට රජයට දැඩි චෝදනාවක් එල්ල වුණා මේවා නිසි පරිදි නියාමනය කරන්නේ නැති වගට. එසේම ආණ්ඩුවටත් එහා ගිහිල්ලා වෙනත් පාර්ශ්වය විසින් මේවායේ මිල ගණන් සහ වෙළඳපොලේ පවතින ප්‍රමාණය පිළිබඳව යම් තීන්දුව තීරණ ගැනීමේ අධිකාරිය හිමි කරගෙන තියෙනවායි කියලා. හාල් ප්‍රශ්නය, කිරිපිටි ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, එයාතරට කාබනික පොහොර ප්‍රශ්නයත් එකතු වුණා. දැන් මේ සම්බන්ධව තියෙන අලුත් තත්ත්වය මොකද ලංකාවේ මේ වෙනකොට?
ඔව්, දැන් පෞගේ සතියේ ජනාධිපතිතුමා හිටපු නැති හින්දා අගමැතිතුමාගේ මූලිකත්වයෙන් සූම් තාක්ෂණයෙන් තමයි කැබිනට් රැසියුම් පැවැත්විලා තිබුණේ. කොමුරත් වැඩි අවධානයක් යොමු කළ තිබුණේ හාල් සහ වී මිල සම්බන්ධයේ. හාල් වී පාලනය කරන්න ආණ්ඩුව පෞගිය කාලේ අපි දන්නවා නොගත්තු උත්සාහයක් නැති තරම් අදිසි නීතිය ක්‍රියාත්මක කරා, ගැසට් ගැහුවා. මේ කිසිසේකින් අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කමක් ලැබුණේ. දැන් පහුගිය කැබිනට් රැස්වීමේදී හාල් මිල සම්බන්ධයෙන් නැමැතිවරු ගණනාවක් අදහස් දක්වලා තිබුණා. ගොඩක් දිනක් කියලා තිබුණේ හාල් වල පාලනමය ඉවත් කරලා හාල් මිල වෙළඳපොළ අනුව තීරණය වෙන්න ඉඩ දෙන්න කියලා. වෙළඳ ඇමතිවරයක් කියලා තිබුණේ හාල් ආනයනය කරලා හරි මේකට යම් පියවරක් ගන්න ඕන කියලා. ආණ්ඩුව කනුත් හාල් ආනයනය කරන්න තීරණය කරා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. කොමුණක් දැන් තියෙන තත්වය අනුව හාල් වෙළඳපොළ පාලනය කරන්න යම් මැදිහත් වීමක් කරන්න හාල් මෙට්‍රික් ටොන් 100,000 ආනයනය කරන්න තීරණය කරලා තියෙනවා. හාල් මිල පාලනයට නිකුත් කරලා තිබුණු ගැසට් නිවේදනයක් වහාම ක්‍රියාත්මක කරන පරිදි අවලංගු කරන්න කටයුතු කළා. දැන් ඒ අනුව හාල් රුපියල් 100 අඩුවෙන් දෙන්නේ ඉදිරියේ කටයුතු කරනවා කියලා රජයේ පාර්ශ්වයෙන් කියනවා. පොළොන්නරුවේ මහා මෝල් හිමියන් මේ ගැසට් අවලංගු කිරීමත් එක්ක මාධ්‍ය හමුවක් කියලා ඔවුන්ගේ මිල ප්‍රකාශයට පත් කරා. ඊට පස්සේ ඒ මිලට තමයි වෙළඳපොලේ හාල් නිකුත් වෙන්න පටන් ගත්තේ. එතකොට දැන් හාල් මෝල් හිමියන්ද රටේ විධායක කටයුත්ත කරන්න කියලා මාධ්‍ය පවා ප්‍රශ්න කරන්න ගත්තා. ආණ්ඩුවට ටිකක් ඒකට තරහ ගිහිල්ලා තියෙන බවකුත් පේන්න තියෙනවා. එහෙම මෝල් හිමියන්ට අවශ්‍ය විදිහට කටයුතු කරන්න බෑ, ඉදිරියේදී වෙන්නේ මොකද්ද කියලා දැනගන්න ලැබෙයි වගේ අදහස් අපිට අහන්න හම්බ වුණා. අපි දැක්කා මේ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා කියනවා ලංකාවේ හාල් අවශ්‍යතාවය සාල් මෙට්‍රික් ටොන් 124ක්. එතකොට 100,000ක් තමයි ගේන්න තීරණය කරලා තිබුණේ. හරියට බැලුවොත් එහෙමනම් 24න් පංගුවක් මාස භාගයකට හරියන හාල් තමයි එහෙමනම් ගේන්න තීරණය කරලා තියෙන්නේ. කොහොමනම් මේ ගේන හාලුත් එක්ක වෙළඳපොලේ මිල රුපියල් 100 අඩුවෙන් පවත්ව ගන්න පුළුවන් වෙයි කියලා ආණ්ඩුව විශ්වාස කරනවා. ගැසට් සියල්ල අවලංගු කරලා තියෙන්නේ. අපි කිව්වාගේ ගැසටුත් ගැව්වා, අදිසිනේකයක් ගෙනාවා. නමුත් හාල් මිලට අවශ්‍ය මැදිහත් වීම කරන්න රජයට බැරි වුණා. පෝර සම්බන්ධයෙන් පෝර සාම්පල් දෙකම මේ වන විට අහිතකර ශුද්ධ ජීවීන් අඩංගුයි කියලා තීරණය කරලා තියෙනවා. ඒ අනුව චීනයේ නානයනය කරන්න තිබුණු පෝර තොගය නොගෙනත් ඉන්න කටයුතු කරනවා කියලා පහුගිය සතියෙන් මැද වෙනකොට අපිට ආරංචි වුණා. දැන් ආයිමත් මේ ආයතන සමග කතා කරලා ආයමත් පොහොර පරීක්ෂාවක් සාම්පල පරීක්ෂාවක් සිද්ධ කරලා පොහොර ගේන්නත් සූදානමක් පේනවා කියලා යම් රාවයක් ආයමත් මතුවෙමින් පේනවා. ඒ වගේම යම් විදිහකට ඉන්දියාවෙන් මේ කාබනික පොහොර ආනයනය සිද්ධ කරන්න පුළුවන් කියලා පරීක්ෂා කරලා ඒ ආනයන කටයුතු සිද්ධ කිරීමේ සූදානමකුත් තියෙන බව පේන්න තියෙනවා. මම හිතන්නේ ඉදිරි සතියේ තීරණය කරයි මොකක්ද කියලා ඉදිරි කන්නේ වගාවට අවශ්‍ය පොහොර සඳහා විසඳුමක් දෙන්න රජයට හදිසි කඩිනම් අවශ්‍යතාවක් මතුවෙලා තියෙන නිසා.
ද දැන් ඔය මේ විවිධ ප්‍රශ්න අතරතුරේදී අපි දකිනවා ඇතැම් අමාත්‍යවරුන්ට කෙලින්ම යම් යම් චෝදනා එල්ල වෙනවා. විශේෂයෙන්ම අපි මේ වෙනකොට බැලුවොත් එම් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට මේ සුදුරුණු ප්‍රශ්නයක් හා සම්බන්ධව දැඩි චෝදනා එල්ල වෙමින් පවතිනවා. කෙසේ හෝ දැන් මේ වෙනකොට යම් යම් ඉඟි සහ ආරංචි මාර්ග පළවෙමින් තියෙන මේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා දේශපාලනයෙන් සමු ගන්නට තීරණය කළා තියෙනවා කියලා. මේ කතාව ඇත්තක්ද මනෝජ්? ඒ ආරංචියක් බවට පත් වෙන්නට සැකසුණු පසුබිම කොහොමද?
ඔව්, දැන් මේ සුදුලූණු ප්‍රශ්නය මතුවෙනකොට මේ සතොස්සේ ඉවත් වුණු අධ්‍යක්ෂවරයා තමන්ට අමාත්‍යවරු දෙදෙනෙකුගේ තියෙන බලපෑම මත මේ කටයුත්ත කරගෙන යන්න බැරි වුණාය කියලා ප්‍රකාශයක් කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා රහස් පොලිසියට පැමිණිල්ලකුත් කරලා තිබුණා. ඒ අනුව අපි දැක්ක මේ පිළිබඳව වාර්තා කරපු මාධ්‍යවේදීන් ගෙන්වල ප්‍රශ්න කරන්නත් සූදානමක් තිබුණා. අගමැතිතුමත් මැදිහත්වලා කැබිනට් ප්‍රස්වීමේදී සාකච්ඡා කරලා මාධ්‍යවේදීන් මේකට ගාව ගන්න එපා, ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න එපා කියලා ජනමාධ්‍ය අමාත්‍යවරයා හරහා ප්‍රකාශයකුත් සිද්ධ කරා. එතකොට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේකේදී කියන්නේ, දැන් මේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා කිව්වේ ඇමතිවරු දෙදෙනෙක්ගේ බලපෑම් තියෙනවා, ඒකට වැඩ කරන්න බෑ, ඉල්ලාසු වෙන්න තමන් තීරණය කරලා තියෙනවා කියලා ඔහු කිව්වා. ඔය අතරේ ඕකට ප්‍රතිචාර දක්වන්න මාධ්‍යවේදීන් ප්‍රශ්න කරපු අවස්ථාවක තමයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කිව්වේ මේ වෙනකොටත් ඒ සම්බන්ධයෙන් තමන් යම් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා, තමන්ට සාධාරණයක් නොවුනොත් තමන් දේශපාලනයෙන් විශ්‍රාම යන්න තීරණය කරලා තියෙනවා, මෙහෙම වැඩ කරන්න බෑ, ඍජුව තමන්ට පහර දෙන තත්ත්වයක් තියෙන්න තියෙනවා, ඒ හින්දා තමන්ට රජයෙන් සාධාරණයක් ඉෂ්ට නොවුනොත් දේශපාලනයෙන් සමු ගන්නවා කියලා ඔහු සඳහන් කරා. මේ වෙනකොට තමන්ට අදාළ නොවන කාරණා සම්බන්ධයෙන් රජය වෙනුවෙන් පෙනී නොසිටින්නත් තමන් තීරණය කරලා තියෙනවා කියලා කිව්වා. ඒ හින්දා ඔහු උත්සාහ කරන්නේ මේක විසඳගන්න, තමන්ට එල්ල වෙන කළු පැල්ලම එතනින් ඉවත් කරගන්න ඔහු රජය තමන්ට උදව් කරයි කියන බලාපොරොත්තු වෙත් ඉන්නේ මේ වෙනකොට.
බොහොම ස්තුතියි මනෝජ් මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ අලුත් අතිවිති සමීප කරන්න අපත් සමගින් සම්බන්ධ වීම පිළිබඳව. අපි ඔබව බලාපොරොත්තු වෙනවා ලබන සතියේ සඳතාත් සුපුරුදු ලෙසින්. ආයිබෝවන්.
ආයිබෝවන්. බොහොම ස්තුතියි මනෝජ්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.